අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ අනුරාධපුර විද්‍යාර්ථ විද්‍යාලයේ අසේල නිස්සංක ගුරුතුමායි. ඉතින් අපි ආරාධනා කරන එතුමන්ට ඉතාම ගෞරවයෙන් අද පාඩම ආරම්භ කරමු.
අඟහරු ග්‍රහලෝක මත ගමන් කිරීමට සැලසුම් කළ රොබෝ යානයේ සිට මේ වන විට පෘථුවිය මත රැහැන් රහිතව ව්‍යාප්තව පවතින සන්නිවේදන ජාලයේ අන්තර්ගතයට කිඳා බැස බැලපුවාම මෙන්න මේ සියලු දේට පදනම් වූ භාෂාවක් තියෙනවා. මේක විශ්වය පුරාම පැතිරිලා තියෙන නිසා අපට මේකට කියන්නට පුළුවන් විශ්ව භාෂාව කියලා. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ යම් තැනක අපි ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා නම් ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු හැම තැනකම ගැඹුරටම කිඳා බැහැලා බලපුවාම දක්නට ලැබුණු භාෂාවක් තියෙනවා. අන්න ඒ භාෂාවට අපට කියන්නට පුළුවන් විශ්ව භාෂාවක් කියලා. මොකද්ද මේ විශ්ව භාෂාව? වෙන යමක් නොවේ, ගණිතයයි. ඉතින් එවන් වූ අති විශාල දැනුම් සම්භාරයක් ගොනු කරගෙන ගොඩනැගිච්ච ගණිතයෙන්
ඉතා කුඩා දියම් බිඳුවක තරම් දෙයක් ඔබට එකතු කරන්නට අවසරයි. නමුත් මේ ඉතා කුඩා දිය බිඳුව හෙට ඔබ මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයේදී මහා අස්වැසිල්ලක් ලැබෙන දිය දූතක් වනු නොඅනුමානයි.
ඉතින් අද මට ඔයගොල්ලොත් එක කතා කරන්නට යෙදිලා තියෙන්නේ පුනරීක්ෂණ අංක 23 සහ අද අපි 24 කාර්යපත්‍රිකාව සාකච්ඡා කරන්නේ නැහැ. ඒක ඊළඟ දවසට අපි යොදාගෙන තියෙනවා. පුනරීක්ෂණ පත්‍රිකා අංක 25 කියන පත්‍රිකා දෙක තමයි අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් මේ වෙද්දී ඔබ දන්නවා අපේ වැඩසටහන විකාශනය වන පිළිවෙල සහ අපි මොන ගැටලුද සාකච්ඡා කරන්න කියලා. එහෙමනම් තවත් අපි කතා කරන්නට අවශ්‍ය නැහැ. ඔබ සූදානම් නැති පිළිතුරු ලියාගෙන කොහොමද ඔබගේ පිළිතුරු වල තත්වය සහ තව වැඩි යමක් ඔබගේ දැනුමට එකතු කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ, එහෙමනම් අපි යමු වෙමු මුලින්ම පුනරීක්ෂණ අංක 23 කාර්යපත්‍රිකාවට. ඒකට අවධානය යොමු කරපුවාම ඔන්න අපට දක්නට තියෙන්නේ සංභාවිතාවය භාවිතා කරලා හදන්නට තියෙන ගැටලුව. පොඩි දෙයක් කියන්නට ඕන. මේ සංභාවිතා ගැටලු හුඟක් ශිෂ්‍යයෝ හිතන්නේ හරිම ලේසි කියලා. ඔව්, ඇත්තටම ලේසි. මේ ගැටලුව 100%ක් નિરાවුල්ව ඔබ තේරුම් ගත්තා නම්, ඒ වගේම සම්භාවිතා ගැටලුව කලබලෙන් කියවන්න නම් යන්න එපා. අපි උත්තර පත්‍ර බලද්දී දැකලා තියෙනවා බොහොම දක්ෂ ශිෂ්‍යෝ ප්‍රශ්නය කලබලයට කියවලා ඔවුන්ගේ ලකුණු අහිමි කරගත්ත වෙලාවල්. චුට්ටක් අපි බලමු. මේක ගැටලු දෙකක් තියෙනවා. මේ ගැටලු දෙකෙන් පළවෙනි ගැටලුවට අවධානය යොමු කරලා කියනවා, මල්ලක එකම තරමේ ඉදුණු අඹ ගෙඩි 5ක්ද අමු අඹ ගෙඩි 3ක්ද ඇත. සන්දීප ආඹු ලෙස මල්ලෙන් අඹ ගෙඩියක් ඉවතට ගනි. දැන් එහෙමනම් ඔයගොල්ලෝ මේ වෙද්දී ඔබගේ මනසේ මෙන්න මේ ගැටලුව මවා ගන්නට ඕන. භාජනයක් තියෙනවා, එහෙම නැත්නම් මල්ලක් තියෙනවා. ඒ මල්ලේ සියලුම අඹ ගෙඩි කීයක් තියෙනවද? 8ක් තියෙනවා. නමුත් මේ අඹ ගෙඩි ප්‍රමාණයෙන් සමාන නිසා ඔබලා බලන්නත් අපි බෑ කියලා කියමුකෝ. එහෙම කිසිම වෙන යම් විදිහකින් අඳුරගන්නට බෑ. අපට දීලා තියෙන්නේ දත්ත මෙන්න මෙහෙම. ඉදුණු අඹ ගෙඩි 5යි, අමු අඹ ගෙඩි 3යි. එහෙමනම් අන්න ඒ දත්ත ටික මනසේ තියාගෙන අපි බලමු අපෙන් අහන පළවෙනි ගැටලුව මොකද්ද කියලා. සන්දීප අඹ ගෙඩියක් ගැනීමට අදාළව රුක් සටහන අඳින්න. ඔන්න සන්දීප මුලින්ම අඹ ගෙඩියක් ගන්නට යන්නේ. එහෙනම් ඔබ ඔබගේ මනසෙන් අහන්න ඕන, සන්දීප ගන්න අඹ ගෙඩියට ලැබෙන්න පුළුවන් වෙනස් ප්‍රතිඵල කීයක් තියෙනවද? මම ආයෙම කියන්නම්. සන්දීප මල්ලට අත දාලා අහඹු ලෙස අඹ ගෙඩියක් ඉවතට ගන්නවා. එවිට ඔහුට ලැබෙන්නට පුළුවන් වෙනස් වර්ගයේ ප්‍රතිඵල, එහෙම නැත්නම් වෙනස් වර්ගයේ අඹ කීයක්, එහෙම නැත්නම් වෙනස් වර්ගයේ ප්‍රතිඵල කීයක් තියෙනවද කියලා ඔබ ඔබගේ මනසින්ම අහන්න. තියෙන්නේ අඹු අඹ සහ ඉදුණු අඹනේ. ඒ කියන්නේ වෙනස් ප්‍රතිඵල දෙකයි. එහෙනම් ඔයා තේරුම් ගන්නට ඕන, ඔබ අඳින රුක් සටහනේ ඉති කීයක් තියෙනවද, එහෙම නැත්නම් බෙදුම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එක ඉත්තක් අපේ භාෂාවෙන් කියනවා, ළමයි භාෂාවෙන් කියනවා නම් එක ඉත්තක් ඉදුණු අඹ සඳහා වෙන් කරනවා, අනිත් ඉත්ත අමු අඹ සඳහා වෙන් කරනවා. අන්න ඒ වෙලාවේදී ඉදුණු අඹ සේරම අඹ කීයක් තියෙනවද? භාජනය තුල සේරම අඹ මේ ගැටලුවේ විදිහට කීයක් තියෙනවද? අටක් තියෙනවා. අන්න ඒ අටෙන් ඉදුණු අඹ තියෙන්නේ පහයි. එහෙනම් ඉදුණු අඹ සඳහා වෙන් කරපු ඉත්ත මත ඔබ සලකුණු කරලා තියෙනවද බලන්න අටෙන් පහ. ඒ වගේම මේ රුක් සටහන තුල අමු අඹ සඳහා වෙන් කරපු ඉත්ත තුල අටෙන් තුනක් වෙන් වෙලා තියෙන්නට ඕන. ඔන්න ඔය විදිහට තියෙනවා නම් ඔබගේ රෝම ඉලක්කම් එක ගැටලුවට නිවැරදි පිළිතුර ලැබිලා තියෙනවා. එහෙමනම් අපි බලමු දෙවනි කොටස කොහොමද කියලා. දෙවනි කොටස කියනවා සංදීපගත් අඹය ඉදුණු එකක් නම් එය අනුභව කරයි. එයා ඉදුණු එකක් නම් ඒක ගත්ත ගමන් අනුභව කරනවා. එය අමු අඹයක් නම් මොකද ඉතින් සංදීපාය මේ අමු ඒවා කන්න ඉදුණු ඒවා තියෙද්දි නැවත මල්ලට දාලා ඔන්න අමු අඹ ගෙඩිය එහෙනම් නැවත මල්ලට දානවා. මල්ලට දමා දෙවනුව අඹයක් ඉවතට ගනි. දෙවනුව දෙවන ගැනීමට අදාළව ඉහත රුක් සටහන දීර්ඝ කරන්න. මෙතනදී ඔබට කොන්දේසියක් දීලා තියෙනවා. ඒක වටහා ගන්නට ඕන ඔබ. මොකද්ද කොන්දේසිය? ඉදුණු අඹයක් නම් ඔව් කහලා ඒ වැඩේ ඉවර කරනවා. අමු අඹයක් නම් විතරයි දෙවනි අවස්ථාවක තව අඹ ගෙඩියක් ගන්නට යන්නේ. හැබැයි එහෙම දෙවන අවස්ථාවක දෙවන අවස්ථාවක අඹයක් ගන්න යද්දී ඔහුට ලැබිච්ච අමු අඹය නැවත භාජනයට දානවා. අන්න ඒකත් ඔබ හොඳ අවධානයෙන් කියවන්නට ඕන එකක්. මොකද ගත්තු අඹය අමුයි නම් නැවත භාජනයට දානවා. එහෙනම් අමු අඹයක් ලැබුණ අවස්ථාවේ භාජනයේ තිබුණ අඹවල සංයුතියේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලින් තිබ්බා වගේමයි. එහෙමනම් ඔබට පුළුවන් අමු අඹ සඳහා කලින් ඇදපු ඉත්තේම මොකද්ද? තව ඉත්තක් නිර්මාණය කරන්න. හැබැයි ඉදුණු අඹ සඳහා වෙන් කරපු කොටසේ ඉත්තක් ඇඳා නම් මේ ගැටලුව ඔබ නිවරදිව තේරුම් ගන්නේ අන්න ඒක වැරදි. එහෙමනම් අමු අඹ සඳහා අටෙන් තුනක් කියලා ලකුණු කරපු ඉත්ත තුල ඔබට නැවතත් වෙනස් ප්‍රතිඵල දෙකක් ලැබෙන නිසා ඉති දෙකක් සහිත රුක් සටහනක් අඳින්නට වෙනවා. ඒකෙත් කලින් වගේමයි ප්‍රතිඵලය. මොකද ගත්තු අමු අඹය නැවත භාජනයට දමන නිසා ඔබට එතනත් ලියන්නට පුළුවන් රුක් සටහනය මත දෙවන ඉත්ත විදිහට මොකද ඉදුණු අඹ අටෙන් පහයි, ඒ වගේම අමු අඹ සඳහා තියෙන ඉත්තේ අටෙන් තුනක් විදිහට. එහෙමනම් මේ රුක් සටහන සම්පූර්ණයෙන් ඇඳලා ඉවර වුණාම ඉදුණු අඹයක් ලැබුණා නම් දෙවන ඉත්තක් ලැබෙන්නේ නැහැ, අමු අඹයක් ලැබුණා නම් දෙවන ඉත්ත ලැබෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති රුක් සටහන. නැවත මන් තොරතුරු කියන්නම්, ඔබගේ ගැටලුව වැරදිලා තියෙනවා නම් ඔන්න පැත්තකින් සටහන් කරගන්න. මොකද්ද මුලින්ම සංදීප අඹයක් ගන්නවා හම්බුලිස. අන්න ඒ අවස්ථාවේදී ඔහුට ඉදුණු අඹයක් ලැබීම රුක් සටහන තුල අටෙන් පහක් විදිහටත්, අමු අඹයක් ලැබුණොතින් අටෙන් තුනක් විදිහටත් සටහන් කරලා තියෙනවාද කියලා බලන්න. නැත්තම් එහෙම සටහන් කරගන්න. ඔහුට අමු අඹයක් ලැබුණොත් විතරයි ඔහු දෙවන අවස්ථාවකට යන්නේ. ඒ යන දෙවන අවස්ථාවේදීත් ලැබිච්ච පළවෙනි අවස්ථාවේ ලැබිච්ච අමු අඹය නැවත භාජනයට දමන නිසා භාජනයේ අඹවල සංයුතියේ වෙනසක් වෙන්නේ නැහැ දෙවන අඹය ලබා ගන්නා විට. එහෙමනම් අමු අඹය ලැබුණ අවස්ථාවේදී විතරක් නැවත රුක් සටහන දීර්ඝ වෙනවා දෙවන පියවරකට. දෙවන පියවර තුලත් ඉදුණු අඹ සඳහා අටෙන් පහකුත්, අමු අඹ ලැබීම සඳහා අටෙන් තුනක සම්භාවිතාවයකුත් ඔයගොල්ලෝ ලකුණු කරලා තියෙනට ඕන. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඔබට ඒ රුක් සටහන කොහොමද ඇඳගන්නට ඕන කියලා. එහෙමනම් මේකේ තුන්වෙනි කොටසේ අහනවා රුක් සටහන ඇසුරින් සංදීපට ඉදුණු අඹයක් ලැබීමේ සම්භාවිතාවය. පුතේ දුවේ, මෙතනදී ඔබ පළවෙනි අවස්ථාවේම ඉදුණු අඹයක් ලැබීමේ සම්භාවිතාවය කීයද? අටෙන් පහයි. අපි ඒක උඩින්ම ඉහලින්ම අපි ඇඳගත්තු රුක් සටහනේ ලකුණු කරගත්තා. ඒ වගේම තව ඔහුට අවස්ථාවක් තියෙනවා ඉදුණු අඹයක් ලැබෙන්න. මොකද්ද? පළවෙනි අවස්ථාවේ අමු අඹයක් ලැබිලා දෙවන අවස්ථාවේ ඉදුණු අඹයක් ලැබීමේ වාසනාව තිබුණොත්, එහෙමනම් ඒ අවස්ථාවට අදාළ රුක් සටහන දිගේ ඔබ ගමන් කරොතින් පළමුවන අවස්ථාවේ අමු අඹයක් ලැබීම අටෙන් තුනයි, දෙවන අවස්ථාවේදී ඉන් පසුව ඉදුණු අඹයක් ලැබීම අටින් පහයි. අන්න ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඒ සම්භාවිතාවය කොහොම ගණනය කරන්නද? අටෙන් තුන ගුණ කිරීම අටින් පහ. එහෙමනම් නැවත මම ඒක කියන්නම්. සම්පූර්ණයෙන්ම පිළිතුර ලියපුවාම මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවද කියලා බලන්න. 8න් 5 ධන, 8න් 3 ගුණ කිරීම 8න් 5. එහෙමනම් ඔබ දන්නවා 8න් 5 ධන, 8න් 3 ගුණ කිරීම 8න් 5 කියපුවාම ඔබට ලැබෙනවා කීයද? 64න් 15ක්. එහෙමනම් පොදු හරය විදිහට මට ගන්නට පුළුවන් 8න් 5 කියන එකත් මට ලියන්නට පුළුවන් 64න් 40 කියලා. එහෙමනම් 64න් 40 ධන, 64න් 15 දෙන්න එකතු වුණාම අවසාන පිළිතුර ඔබට ලැබෙනවා 64න් 55ක් විදිහට. එහෙමනම් සංදීපට ඉදුණු අඹයක් ලැබීමේ සම්භාවිතාවය කීයද තියෙන්නේ? 64න් 55ක් විදිහට ලැබිලා තියෙන්නට ඕන. ඔන්න ඔය විදිහට පුළුවන් කාර්යපත්‍රිකා අංක 23 පළවෙනි ගැටලුවට පිළිතුර ලියන්න. දෙවෙනි ගැටලුව ඔබට ලැබිලා තියෙන්නේ නියදී අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක, එහෙම නැත්නම් කාට සිය තලයක දක්වන්න. පොඩක් ගාන දිහාවට ගියොත් ගාණි කියවිලා තියෙන්නේ මෙහෙමයි. 1 සිට 6 තෙක් යේදු අංක යේදු ඝනකාකාර ධාතු කැටයක් හා, එනම් පැති 6ක් තියෙනවා. ඒ පැති 6ම සමානයි ඝනකයක් නිසා. ඒ වගේම සවිදි චතුස්තලයක් තියෙනවා. 1 ඉඳන් 4 වෙනකන් අංක යොදපු සවිදි නිසා අපට ඒකෙත් ගැටලුවක් නැහැ. මේවා සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන අවස්ථා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද සමසේ භව්‍යයි කිව්වේ සර්? උන් අමුතු වචන දානවා කියලා හිතන්නට පුළුවන්. වචනයේ තුලම තියෙනවා සමසේ භව්‍යයි. ඒ කියන්නේ සියලු ප්‍රතිඵල දීමේ හැකියාවන් සමානයි. අන්න එහෙම අවස්ථාවලට තමයි අපි කියන්නේ සමසේ භව්‍යයි කියලා. ඔන්න ඒක ඔබට අමතක නම් ආයෙ මතක් කරගන්නට අවස්ථාව මන් දුන්නා. එහෙමනම් මේකෙදි ලක්ෂ ප්‍රස්ථාරය අඳිද්දී ඔබ තිරස් රේඛාවට එක්කෝ ඝනකාකාර ධාතු කැටය දා ගැනීමේ නිදහස තියෙනවා, එහෙම නැත්නම් චතුස්තලයේ සවිදි චතුස්තලයේ අවස්ථා ටික දා ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒක ඔබේ නිදහස අනුව. මම මේ වෙලාවේ කතා කරන්නට යන්නේ කාටසීය තලයේ x අක්ෂය, එහෙම නැත්නම් තිරස් රේඛාවට මම ලකුණු කරගන්නවා ඝනකාකාර ධාතු කැටය. අන්න එහෙනම් ඒ අවස්ථාවේ වෙනස් ප්‍රතිඵල 6ක් ලැබෙනවා. මොකද 1 සිට 6 තෙක්, එහෙනම් 1 2 3 4 5 6 කියලා x අක්ෂයේ අවස්ථා 6ක් ලකුණු කරගෙන තියෙන්නට ඕන. ඒ කියන්නේ තිරස් රේඛාවේ y අක්ෂයේ ඔබට තියෙන්නේ ප්‍රතිඵල වෙනස් ප්‍රතිඵල කීයද? 4ක්. ඒයි චතුස්තලයට සමාන මුහුණත් 4ක් තියෙන නිසා, මේක සවිදි වන නිසා. එහෙමනම් එතන ඔබට ලියන්නට වෙනවා 1 2 3 4 කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉන්පසු මෙන්න මේ සියලු අවස්ථාවන් ඔබට ලැබෙන්නට පුළුවන් නිසා මෙන්න මේකේ අපේ දරුවෝ කියන්නේ අර මැද හිස් තියෙන ලක්ෂ ප්‍රස්ථාරයක්, එහෙම නැත්නම් නියදී අවකාශයක් නෙවෙයි ඔබට ලැබෙන්නේ. එහෙමනම් මං ඇඳපු ලක්ෂ ප්‍රස්ථාරයේ ඔබ බලන්න කතිර ලකුණු කරලා තියෙනවද කීයද? 6 වරක් 4 24ක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන සිද්ධීන්, වෙනස් වෙන ප්‍රතිඵල මෙන්න මේ තුල අපට ගන්නට පුළුවන් නේද? ඝනකයේ එකත් එක්ක චතුස්තලයේ 1, ඝනකයේ එකත් එක්ක චතුස්තලයේ 2, ඝනකයේ එකත් එක්ක චතුස්තලයේ 3, ඝනකයේ එකත් එක්ක චතුස්තලයේ 4. එහෙනම් ඝනකයේ එකත් එක්ක චතුස්තලයට වෙනස් ප්‍රතිඵල 4යි. එහෙනම් ඝනකයේ දෙකත් එක්ක චතුස්තලයට වෙනස් ප්‍රතිඵල 4යි. ඔන්න ඔය විදිහට සමස්තය අපට කිලින්ම කිව්ව හැකි 6 වරක් 4 කීයද? 24යි. වෙනස් ප්‍රතිඵල 24ක් ලැබෙනවා. එහෙමනම් අපි අන්න ඒ දේ නිවරදිව ලකුණු කරගන්නට ඕන. විභාගයේදී අපේ ශිෂ්‍යු මෙන්න මේ දේවල් අමතක කරනවා හදිසියට. ඒක අපිට නිතරම හැම අවුරුද්දකම දකින්නට තියෙන දෙයක්. මොකද්ද? ඔබ අක්ෂ නම් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙවැනි ගැටලුවක අක්ෂ ලකුණු කරන්නට ඕන නේද? 1 ඉඳන් 6 දක්වා අංක යොදපු පැත්තේ ඔබ නිවැරදිව ලකුණු කරන්නට ඕන ඝනකාකාර ධාතු කැටය කියලා. 1 ඉඳන් 4ට ලකුණු කරා නම් ඒ පැත්තේ ඔබ නම් කරන්නට ඕන චතුස්තලය. එහෙම නම් කිරීමක් ඔබ අනිවාර්යෙන් කරන්නට ඕන. එහෙමනම් අපි දෙවෙනි කොටසට අවධානය යොමු කරමු. එම ගැටලුවේ කැට දෙකේම අය ගණන්වල එකතුව 5 ලැබීමේ සම්භාවිතාවය අහනවා. එහෙමනම් ඔබ දන්නවා දෙකේම එකතුව 5ක් ලැබෙන්නට නම් මේ තුල අපට මෙන්න මේ ප්‍රතිඵල 4 විතරයි ලැබෙන්න පුළුවන්. ඝනකයේ එකත් එක්ක චතුස්තලයේ 4, ඝනකයේ දෙකත් එක්ක චතුස්තලයේ 3, ඝනකයේ 3ත් එක්ක චතුස්තලයේ අංක දෙක ගණකයේ හතරත් එක්ක චතුස්තලයේ අංක එක වෙනස් ප්‍රතිඵල අපට නැහැ. එහෙමනම් අපට අංක පහ ඓක්‍ය පහ ලැබෙන අවස්ථා හතරයි තියෙන්නේ. මම මුලින් කිව්වා ඔබට මේ තුල වෙනස් අවස්ථා කීයක් තියෙනවද? 24ක් තියෙනවා. අන්න ඒ නිසා දෙවන කොටස ප්‍රතිඵලයේ එහෙනම් කීයද? එහෙම නැත්නම් පිළිතුර කීයද? 24න් 5යි කියලා ඔබට පිළිතුර ලැබෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහට කාර්යපත්‍රිකා 23ට පිළිතුරු ලියන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් දුවේ පුතේ වැදගත් දෙයක් කියන්නට ඕන. අද දවසේ මම 24 කාර්යපත්‍රිකාව සාකච්ඡා කරන්නේ නැහැ. මොකද ඒක දීර්ඝ ප්‍රශ්නයක්. ඔබට පේනවා සංඛ්‍යානීය ගැටලුවක් තියෙන්නේ. ඉතින් ඒක ඊළඟ සතියේ කැකිරාව අධ්‍යාපන කලාපයේ සේවය කරන මගේ හිතවත් චන්දන කුඩා කුඹුර ගුරුතුමා ඔබත් එක්ක ඒක සාකච්ඡා කරાવી ඊළඟ දවසේ. ඉතින් මතක් වෙච්ච වෙලාවේ කියන්නේ ඔබ මේ ගැටලුවට පිළිතුරු ලියන්න. ආකාර දෙකින්ම පිළිතුරු ලියනවා නම් වඩා හොඳයි. මොකද ආකාර දෙක උපකල්පිත මධ්‍යන්‍ය භාවිතයෙන් හෝ උපකල්පිත මධ්‍යන්‍ය භාවිතයෙන් තොරව. ඉතින් ලියාගෙන තියාගන්න ඒක ඔබට බොහොම පහසුවක් වේවි මේ මාධ්‍ය හරහා ගැටලුව සාකච්ඡා කරද්දී. ඔන්න ඒක ඊළඟ දවස සඳහා මම කරපු මතක් කිරීමක්. එහෙමනම් අද දවසේ ඊළඟට මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පුනරීක්ෂණ අංක 25 කාර්යපත්‍රිකාව. මේ කාර්යපත්‍රිකාවේ මුලින්ම තියෙන්නේ මොකද්ද? පහත දැක්වෙන වර්ගමූල අතරින් පූර්ණ සංඛ්‍යාමය පිළිතුර ලැබෙන ඒවා තෝරා ලියන්න. ඉතින් මේ වගේ ගැටලුවක් එද්දී ඔබට පළවෙනිම නම් තියෙන්නේ වර්ගමූල 18. ඔබට මතකයක් තියෙනවා වර්ගමූල 18 ලැබෙන්නේ නැහැ. මොකද පූර්ණ වර්ග සංඛ්‍යා තියෙන්නේ 16 සහ 25. ඒ අතර වෙන පූර්ණ වර්ග සංඛ්‍යාවක් නැති නිසා එයා ඉවත් කරන්නට පුළුවන්. ඒ වගේම 44 ලැබෙන්නේත් නැහැ. මොකද 7 වරක් 7 49යි 6 වරක් 6 36යි. ඒ වගේම 9 වරක් 9 81යි. අන්න ඒක අපට විශ්වාසයි හොඳටම. අන්න ඒ හින්දා අපට මෙතන පිළිතුර ලියා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් පිළිතුර ලබා ගන්නට පුළුවන්. මොකද්ද? වර්ගමූල 81 කියලා. නමුත් අපි ඉතිරි අවස්ථා දෙක සඳහාත් අවධානය යොමු කරමු. මොකද්ද ඉතිරි අවස්ථා දෙක? වර්ගමූල 146 සහ වර්ගමූල 196. දැන් මේක කියන්නේ පූර්ණ සංඛ්‍යාමය පිළිතුරක් ලැබෙන ඒවා තෝරන්න බහුවචනින් කියන්නේ. අන්න ඒවත් අපි හිතර ගන්නට ඕන. නැත්නම් වර්ගමූල 81 හරි මේක හරි ඉතුරුවා එහෙම නැතුව ඇති කියලා අපට අතහැරලා යන්නට පුළුවන්. ඉතින් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ කෙටි ප්‍රශ්න සඳහා ලකුණු දෙකක් ලැබෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට මොනවාද පිළිතුරු දෙකක් තෝරන්නට වෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒකත් ඔබ අවධානින් නේද ප්‍රශ්න පත්‍ර ලියලම අන්න ඒ වගේ අවස්ථා ගැන වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. ඉතින් ඊළඟට තියෙන්නේ නම් වර්ගමූල කීයද? 146. ටිකක් විශාල සංඛ්‍යාවක්. බොහෝ ශිෂ්‍යයන්ට මේක අමතක වෙන්නට, එහෙම නැත්නම් පූර්ණ වර්ග සංඛ්‍යා ඒ අවස්ථාවේදී අමතක වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක ඔයගොල්ලෝ කරන්නට ඕන මොකද්ද? මේක ප්‍රථමක සංඛ්‍යාවල ගුණාකාර විදිහට ලියා ගන්නට උත්සාහ කරන්නට ඕන. දැන් උදාහරණයක් විදිහට අවසාන අවස්ථාවේදී තියෙන්නේ මොකද්ද? වර්ගමූල 196. කෙනෙකුට මතක තියෙන්නට පුළුවන් මේක කාගේ වර්ගයේද කියලා, 14 වර්ගය කියලා කෙනෙකුට කියන්නට පුළුවන්. එහෙනම් එකත් මේකේ පිළිතුරක් වෙනවා. ඒක අපි බෙදලා බලමු. 196 දෙකෙන් බෙදපුවාම කීයද? 98යි. 98 දෙකෙන් බෙදපුවාම 49යි. 49 ඊළඟට බෙදන්න වෙන ප්‍රථමක සංඛ්‍යාව තමයි 7ින්. 7 බෙදපුවාම 7යි. එහෙනම් මට ලියන්න පුළුවන් 196 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. එහෙමනම් මොකද්ද? 2 වර්ගයේ ගුණ කිරීම 7 වර්ගයේ. අන්න එහෙම දෙයක් වර්ගමූල ලකුණ තුල තියනවා නම් ඔබ දන්නවා වර්ග සංඛ්‍යා වර්ගමූලෙන් ඉවතට ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙතනදී වර්ගමූලෙන් එළියට එනවා, එහෙම නැත්නම් ඉවතට එනවා 2 ගුණ කිරීම 7 කියලා. ඒ කියන්නේ දෙවරක් 7 කීයද? 14යි. එහෙනම් වර්ගමූල 196ටත් පූර්ණ සංඛ්‍යාමය පිළිතුරක් ලැබෙනවා. හැබැයි දැන් මෙතන වර්ගමූල 196 බෙදලා බලන්නකෝ. 196 දෙකෙන් බෙදපුවහම වෙන්නේ 71. ඉතින් ඔබ දන්නවා එතනින් එහාට අපිට මේ වගේ මොකද්ද වර්ග සංඛ්‍යා තුලින් නිර්මාණය කරගන්න බෑ කියලා. එහෙමනම් පළවෙනි ප්‍රශ්නයට පිළිතුර විදිහට ඔබ තෝරන්නට ඕන මොකද්ද? වර්ගමූල 81 සහ වර්ගමූල 196. එහෙමනම් අපි දැන් හොඳම වෙලාව මොකද්ද? දෙවන ප්‍රශ්නය සඳහා අවධානය යොමු කරන්න. බලමු ලකු 4 පාදයට x සමානයි 3 කියන ගැටලුවේ x යගේ සොයන්න කියලා තියෙනවා. පුතේ දුවේ මේක හුඟක් වෙලාවට පැටලෙනවා. ගිය වසරෙත් ඔබෙන් මෙන්න මේ ආශ්‍රිතව ගැටලුවක් අහලා තිබුණා. මෙන්න මේ වගේ වෙලාවක ඔබ ලඝුවල අර්ථ දැක්වීම මතක තියාගන්න. මම මතක තියාගෙන ඉන්නේ මෙහෙම. M සමානයි Aගේ N වන බලය කියලා ලියුවොතින් මට ලියන්න පුළුවන් ලඝු A සමානයි M ගේ N. මම නැවත කියන්නම්. ඔබ සටහන් කරගන්නවා නම් පැත්තකින් සටහන් කරගන්න. M සමානයි Aගේ N වන බලය. සිම්පල් Aගේ N වන බලය. එහෙමනම් ඒක ලඝු වලට පරිවර්තනය කරපුවාම ලැබෙනවා ලඝු A පාදයට M සමානයි N කියලා. එහෙමනම් මෙන්න මේ දේ මතක තියෙන දුවේකුට පුතේකුට මෙන්න මේක හරි ලේසියෙන් ලියාගත්ත හැකි. එහෙමනම් මොකද්ද වෙන්නේ? ඔබට ලියන්නට පුළුවන් 4 3 බලය සමානයි 64යි කියලා. එහෙමනම් මේක ලඝු වලට පරිවර්තනය කරපුවාම ලියන්නට පුළුවන් ලඝු නේද 4 පාදයට x සමානයි 3 කියන එක ඔබට ලියන්නට පුළුවන් මොකද්ද 64 සමානයි 4 3 බලය කියලා. එහෙමනම් x වෙනුවට ලියන්නට වෙන්නේ කීයද 64. එහෙනම් x සමානයි 64 කිව්වනම් පිළිතුර ඔබගේ නිවැරදි. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රශ්නයේ ගාවම අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහලා උත්තර දෙන අවස්ථාවක් තියෙනවානේ. මෙහෙම ලියුව හැකි. ලකු 4 පාදයට x සමානයි 3 කියලානේ ගැටලුව දීලා තියෙන්නේ. එහෙමනම් 4 3 බලය කියන්නේ කීයද කියන ප්‍රශ්නේ තමයි මෙතනින් ඇහෙන්නේ. 4 3 බලය කියන්නේ කීයද කියන ප්‍රශ්නයයි ඇහෙන්නේ. ඉතින් ඔබ දන්නවා 4 3 බලය 4 වරක් 4 16යි 16 වරක් 4 කීයද? 64යි. එහෙමනම් x කියන්නේ කීයද? 64යි. ඔන්න මම අවස්ථා කීපයක්ම කතා කරා. ඔබට යම් තැනක පැටලිල්ලක් ඇති වුණා නම් හිමින් සීරුවේ කල්පනා කරලා බලන්න මේ ගැටලුව. එහෙම නැත්නම් අපි මේ කාර්යපත්‍රිකාව නිමා කරයින් පස්සේ. හරි. ඉතින් ඊළඟට අපි යන් 3 ගැටලුවට. 3 ගැටලුවේ තියෙන අසමානතාවය 2x + 1 ට වඩා විශාලයි 3x - 2 කියන අවස්ථාව. මේ අසමානතාවයක් දැකපු ගමන් දුවේ ඔබට මතක් වෙන්නට උන මොකද්ද? අසමානතාවයක ලකුණ මාරු වෙන අවස්ථාව. ඔබට මතක නැත්නම් ඔන්න මේකත් සටහන් කරගන්න. අසමානතාවයක ලකුණ මාරු වන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට පමණි. ආයෙම මං කියන්නම්. අසමානතාවයක ලකුණ මාරු වන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හෝ බෙදූ විට පමණි. දැන් මේ අසමානතාවය තුළ අපට ඍණ සංඛ්‍යාවකින් ගුණ කරන්නටවත් බෙදන්නටවත් වෙන්නේ නැහැ. කරන්න තියෙන හොඳම දේ තමයි වීජීය පද ටික වීජීය පද සහිත එහෙම නැත්නම් වීජීය පද ටික එක පසකට ගමු. සංඛ්‍යාත්මකයන් ටික අනෙක් පසට ගමු. මම මෙතන 2x + 1 කියන එකේ 2x අසමානතාව ලකුණින් එහා පැත්තට යොමු කරනවා. එතකොට -2x තියෙන්නේ එයා අසමානතාවයෙන් දකුණු අත පැත්තට යද්දී -2x වෙනවා. ඒ වගේම අසමානතා ලකුණේ දකුණු පස තියෙන -2x වම් පසට ගෙනියද්දී මොකද වෙන්නේ? -2x වෙනවා. මම මේ කතා කරන්නේ ශිෂ්‍යයින් මතක තියාගෙන ඉන්න විදිහට. නැතුව මේ මූලික ගණිත කර්ම ගැන කියලා මේ වෙලාවේ ඔබව පටලන්නට මං සූදානම් නැහැ. එහෙනම් අන්න එවිට ඔබට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. 1 + 2 කියන ප්‍රකාශනයට වඩා විශාලයි 3x - 2x. මේ දෙන්නා සරල කරපුවාම පිළිතුර ලැබෙනවා 3ට වඩා විශාලයි x. 3ට වඩා x කියන එක නා විශාලයි කියලයි පිළිතුර ලැබෙන්නේ. එහෙමනම් අන්න ඒ විදිහට අසමානතාවය නම් විසඳලා ඉවර වුණා. දැන් මේක අසමානතාවයේ විසඳලා විතරක් හරියන්නේ නැහැ. අසමානතාවයේ තෘප්ත වන සංඛ්‍යා සංඛ්‍යා රේඛාවක දක්වන්න. අන්න එහෙමනම් ඔබට සිද්ධ වෙනවා මෙන්න මේක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්නට. ඉතින් ඔබ දන්නවා සංඛ්‍යා රේඛාව ඇඳලා මෙතන අසමානතාවය ගැන සඳහන් වෙන ඉලක්කම තමයි එහෙම නැත්නම් සංඛ්‍යාව තමයි 3. 3 මත ඔබ ලක්ෂයක් ලකුණු කරන්නට ඕන. හැබැයි ඒ ලකුණු කරන ලක්ෂය ඝනව පාට කරන්නේ නැහැ. ඇයි ඒ? මෙතන විශාලයි හෝ සමානයි කියන සංකේතය නැති නිසා. මම නැවත කියන්නම්. මෙතන සමාන කියන්නේ අසමානතා ලකුණ තුල විශාලයි හෝ සමානයි කියන ලකුණ නොමැති නිසා ඔබට අන්නේ අසමානතාවය සඳහන් කරන අවස්ථාවේ තුන මත ලකුණු කරන ලක්ෂය ඝනව පාට කරන්නට බෑ. අන්න ඒක මතක තියාගන්න ඕන කාරණාවක්. එහෙමනම් x කියන එකනා තුනට වඩා විශාලයි නම්, ඒ කියන්නේ තුනට වඩා විශාල හැම සංඛ්‍යාවක්ම ඔබ සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නට ඕන. ඉතින් ඔබ දන්නවා සංඛ්‍යා රේඛාවේ තුනට තුන මත ඔබ දැන් ලක්ෂය ලකුණු කරා නම් තුනට වඩා විශාල සංඛ්‍යා තියෙන ඔබගේ දකුණු පසට වෙන්න. ඉතින් එහෙනම් ඔබ අන්න ඒ දිහාවට රේඛාවක් අඳින්නට ඕන කියන කාරණාව දැන් ඔබට මතක් වෙන්නට ඇති. වැරදුනා නම් ඔබ ඔබගේ වැරද්ද හදා ගන්නට ඇති නේද? සාමාන්‍ය පෙළ විභාගයට ලියන්නට කලින් ඔබ අතින් වෙන සියලු වැරදි හදාගෙන ඉතා සාර්ථක පිළිතුරක් ගොඩනගන්නට තමා මේ අපි වෙහෙසෙන්නේ. අන්න ඒ අපේ වෙහෙස තුලින් ඔබ ලබන ජයග්‍රහණය තමා අපගේ සතුටත් වෙන්නේ. හොඳයි, හතරවෙනි ගැටලුවට අපි අවධානය යොමු කරමු. හතරවෙනි ගැටලුවේ කියනවා ABCD හා PCQ සරල රේඛා දෙකකි. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඕව අපට පේනවා සරල රේඛා තමයි කියලා. නෑ, සමහර වෙලාවක අපට මේවා සරල රේඛා බව නොදුන්නොතින් මේ ජ්‍යාමිතික ගැටලු විසඳන්නට බැරි වෙනවා. අන්න ඒ නිසායි අන්න එහෙම දීලා තියෙන්නේ. දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්. දැන් මේකේ බලන්න ලකුණු කරලා තියෙනවා P ගාව තියෙන කෝණයේ යගේ අංශක 58ක්. ඒ වගේම හොඳින් බලන්න QCD කෝණය අංශක 50ක් බවත් දීලා තියෙනවා. ඉතින් AD සහ PQ දීලා තියෙන දත්තානුව සරල රේඛානේ. ඔබ දන්නවා සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව. එහෙමනම් මේ අවස්ථාවේදී QCD කෝණය, ආයෙම මං කියන්නම් රූප සටහන බලාගන්න, QCD කෝණය සමානයි ACP කෝණය. ACP කෝණය ඇයි? මං කලින් කියපු ප්‍රතිමුඛ කෝණාශ්‍රිත ප්‍රමේය නිසා. එහෙමනම් අපට කියන්නට පුළුවන් ACP කෝණයත් අංශක 50යි කියලා. එහෙම නැත්නම් BCP කෝණයත් ඒ කෝණෙමනේ අංශක 50යි කියලා කියන්නට පුළුවන්. එහෙමනම් දැන් x තියෙන්නේ BPC ත්‍රිකෝණයේ CB පාදය දික් කරන අවස්ථාවක්. ඔබ දන්නවා මෙහෙම ප්‍රමේයකුත් තියෙනවානේ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයකට සමානයි. දැන් එහෙනම් ඔබට පිළිතුර ලැබිලා ඇති. මොකද්ද? x සමානයි 58 + 50 කියලා පිළිතුර ලියන්නට පුළුවන් මං කලින් සඳහන් කළ ප්‍රමේය අනුව. එහෙමනම් x ට පිළිතුර ලැබෙනවා 58 + 50, x සමානයි අංශක කීයද? 108ක් කියලා. බලන්න මේ ගැටලුව තුල අපි ප්‍රමේයවල් කීයක් භාවිත කරාද? ප්‍රමේයවල් දෙකක් භාවිත කරා. මොකද ප්‍රමේයවල් දෙක? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඒ වගේම මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයකට සමානයි කියන අවස්ථාව. හොඳයි, අපි එහෙමනම් බලමු පස්වෙනි ගැටලුව. මේ ගැටලුවේ කියනවා අමිල ඇත ඇති මුදලින් රුපියල් 80 බැගින් පොත් 5ක් මිලට ගත හැකි. අමිලට ඇත ඇති මුදලින් එකක් රුපියල් 80 බැගින් පොත් 5ක් මිලට ගත හැකි. පොතක මිල රුපියල් 30කින් අඩු වූයේ නම් පොත් කීයක් මිලට ගත හැකිද? මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකකට වඩා තියෙන්න පුළුවන්. මට මේ අවස්ථාවේ මතක් වෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි මෙයා ගාව තියෙන මුදල පළවෙනියටම දීලා තියෙන දත්ත දෙක භාවිතා කරලා හොයන්න පුළුවන්. මොකද 80 පොත් 5ක්නේ. එහෙනම් ඔබ දන්නවා 80 ගුණ කිරීම 5 කියා දෙන්නේ රුපියල් 400ක්. එහෙනම් මොහු සතුව තියෙනවා කීයද? රුපියල් 400ක් මේ වෙද්දි. ඊළඟ අවස්ථාවේ කියනවා පොතක මිල රුපියල් 30කින් අඩු වුණාලු. එහෙනම් 80කින් 30ක් අඩු වුණාම දැන් පොතේ මිල කීයද? රුපියල් 50ක් වෙනවා. එහෙනම් දැන් මොහු සතුව තියෙනවා රුපියල් 400ක්. පොතක මිල අඩු වුණාම එක පොතක් රුපියල් 50යි. එහෙනම් ගන්න පුළුවන් පොත් ගාණ කීයද කියලා බලන්න ඔබට තීරණය කරන්නට ඕනදී. මොකද්ද? ඔහු ගාව තියෙන රුපියල් 400ට රුපියල් 50 පොත් කීයක් ගන්න පුළුවන්ද? පහේ ශිෂ්‍යත්ව ළමයින්ගෙනුත් මීට වඩා අමාරු ප්‍රශ්න අහනවනේ නේද? එහෙනම් 500 සමාවෙන්න 450 බෙදුවාම දැන් මේ අවස්ථාවේ පොත් කීයක් ගන්න පුළුවන්ද? අටක් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම තර්කයකුත් ඔබට ගොඩනගන්නට පුළුවන්. මේ අවස්ථා දෙකේදීම ඔහු පොත් මිලට ගන්නේ එකම මුදලකට. ඔහු පොත් මිලට ගන්නේ එකම මුදලකට. එහෙමනම් මං කියනවා මෙහෙම. පළවෙනි අවස්ථාවේ පොත්වල වටිනාකම ඔබට ලියන්නට පුළුවන් 80 ගුණ කිරීම 5. ආයෙම කියන්නම්. පළවෙනි අවස්ථාවේ පොත්වල මිල මං ලියනවා පොත් සඳහා ඔහු වියදම් කරන මුදල 80 ගුණ කිරීම 5. දෙවනි අවස්ථාවේ ඔහු පොත් සඳහා එම මුදලමනේ වියදම් කරන්නේ. එහෙනම් මම හිතනවා දෙවන අවස්ථාවේ ගන්න පුළුවන් පොත් ගාන x කියලා. එහෙනම් මං ඒක ලියනවා කොහොමද දැන් දෙවන අවස්ථාවේ පොතක මිල රුපියල් 50ක් නිසා 50 ගුණ කිරීම x කියලා. එහෙමනම් මෙන්න මෙතන සමීකරණයක් හදා ගන්නට පුළුවන්. මෙහෙම ලියා ගන්නකෝ. 80 ගුණ කිරීම 5 සමානයි 50 ගුණ කිරීම x. x කියන්නේ මේ අවස්ථාවේදී මිල දී ගන්න පුළුවන් පොත් සංඛ්‍යාව. එහෙනම් මෙන්න මේ සමීකරණයේදී x 50න් ගුණ වෙලා තියෙන නිසා දෙපසම 50න් බෙදුනහම බොහොම පහසුවෙන් පිළිතුර ලැබෙනවා x සමානයි 8යි කියලා. ඔන්න ඒ ගැටලුවට මම ක්‍රම දෙකක් ඔබත් එක්ක සාකච්ඡා කරා. එහෙමනම් ඊළඟ අවස්ථාව අපි බලමු. එහෙම නැත්නම් ඊළඟ ගැටලුව. කියනවා 6 ගැටලුවේ මොකක්ද? අරය සෙන්ටිමීටර 14ක් වූ අර්ධ වෘත්තාකාර ඡාප කොටසක ඡාප දිග සොයන්න. දැන් මෙන්න මේ ගැටලුවලත් අපේ ළමයි ටිකක් කලබලයිනේ. විශේෂයෙන්ම මේ පුතාලා තමයි කලබල වෙන්නේ. හදිස්සියට කියනවනේ අපි නේද කොරස් කටේ තර දාගන්න බෑ කියලා. අන්න ඒ වගේ වෙලාවක මේ ගාන හරියට කියවන්න නැතුව ඔන්න ඡාප දිග හොයන්න ගියපුවාම සමහර කෙනෙකු පරිමිතිය හොයලා තියෙනවා. සමහර වෙලාවට ඔය මුකුත් කියන්නේ නැහැ අර්ධ වෘත්තයක් දැක්කට අක් ගාලා මොකද කරන්නේ? වර්ගඵලය හොයනවා. ඉතින් එහෙම දේවල් කරන්න එපා. ගාන හොඳට කියවන්න. ඒක මේ විභාග ලියද්දී හැම විභාගයකම අපි කරන්නට ඕන වැදගත් දෙයක්. එහෙමනම් මේ බලමු. අරේ සෙන්ටිමීටර 14ක් වූ අර්ධ වෘත්තාකාර ඡාප කොටස දිග විතරයි අහන්නේ. ඉතින් ඔබ දන්නවා ඡාප කොටසක දිග හොයන සමීකරණය එහෙම නැත්නම් සූත්‍රය අපි 10 වසර මුල් පාඩම් වලදී ලබා ගන්නවා. මොකද්ද අපි ඒක කිව්වේ මෙහෙමනේ හුඟක් ශිෂ්‍යෝ කියන්නේ මෙහෙම මතක තියාගන්නේ L සමානයි 360න් තීටා ගුණ කිරීම 2.5R L සමානයි 360න් තීටා ගුණ කිරීම 2.5R ඒ ඡාප දිග හොයන සූත්‍රය. සමහර ශිෂ්‍යෙක් ඡාප දිග හොයන සූත්‍රය සහ වර්ගඵලයේ හොයන සූත්‍රය පටලවා ගන්නවා. ඒක මතක තියාගන්න ක්‍රමයක් කියන්නම්කෝ. වර්ගඵලයේදී වර්ග මීටර් වර්ග සෙන්ටිමීටර් නෙන්නේ. අන්න ඒ නිසා වර්ගඵලය හොයන සූත්‍රයේ වර්ගයක් තියෙනවා. ඇයි 5R වර්ග කියලා නෙන්නේ? 360න් තීටා වාරයක් 2.5R. ඒ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය. මෙතනදී තියෙන ඡාප දිග. එහෙනම් අපි මේ වෙලාවේ භාවිතා කරන්න ඕන L සමානයි 360න් තීටා වාරයක් මොකද්ද? 2.5R. දැන් මෙතනදී මේ වගේ අර්ධ වෘත්තයක් තියෙන අවස්ථාවේ 360න් තීටා කියන්නේ 360න් 180 කියන දේලියලා නිකන් කාලේ නාස්ති කරන්නට ඕනේ නෑ. අර්ධ වෘත්තයක්නේ. ඒ නිසා මම මෙහෙම ලියනවා. දෙකෙන් එක ගුණ කිරීම 2.5R. ඉතින් මෙවිත දෙකෙන් එකේ හරයේ පවතින දෙකට 2.5R සූත්‍රයේ ලැබෙන දෙකේ ඉලක්කම සුළු වෙලා යනවා. එවිට ඉතුරු වෙන්නේ 5R විතරයි. එහෙමනම් 5 වලාගේ අපි ආදේශ කරනවා 7 22යි. ගුණ කිරීම මෙයාගේ අරය 14ක් විදිහට දීලා තියෙනවා. එහෙමනම් 14 එතන ලියනවා. එවිට ඔබට ලැබෙන්නේ මොකද්ද? 7 22 ගුණ කිරීම 14. ඉතින් මේ අවස්ථාවේ හරය පවතින 7ට ලවයේ පවතින 2 සරල කරලා දාන්න පුළුවන්. එවිට පිළිතුර ලැබෙනවා 22 ගුණ කිරීම 2. ඒ කියන්නේ කීයද? 44ක්. සෙන්ටිමීටර 44ක්. ඒකක සඳහන් කරන එකත් හරි වැදගත් පුරුද්දක් කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. එහෙමනම් අපි බලමු 7 ගැටලුව. 7 ගැටලුවේ තියෙන්නේ වීජීය භාග එකතු කිරීමක්. ඔබ දන්නවා වීජීය භාග එකතු කරද්දී පොදු හරයක් හොයාගන්නට වෙනවා. ඉතින් පොදු හරය විදිහට අපි ගන්නෙ මොකද්ද? ඒ අදාළ හරයන් දෙක සඳහා භාවිතා කරන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය. ඒ අදාළ හරයන් දෙකේ තියෙන වීජීය පද වල කුඩා පොදු ගුණාකාරය. 7 ගානේ නම් තියෙන්නේ 6nx ධන 3i(x) හරේ තියෙනවා ලවේ තියෙනවා දෙකක්. මම නැවත කියන්නම්. x යට 6 ධන දෙකේ යට 3x. එහෙනම් මේ වෙලාවේදී හරය 6ක් විදිහටත් එක හරයක් අනිත් හරය 3x විදිහටත් ලැබෙනවා. එහෙමනම් මෙන්න මේ 6ට සහ 3x තියෙන කුඩා පොදු ගුණාකාරය මොකද්ද? ඒක තමයි අපිට පොදු හරය විදිහට ගන්නට වෙන්නේ. එහෙමනම් මට මේ වෙලාවේ භාවිත කරන්න පුළුවන් 6x කියන පොදු හරය. මෙතෙන්ට 12x පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔබ එහෙම හදලා තියෙනවා නම් කලබල වෙන්නට අවශ්‍ය නෑ. ඔබට අවසාන අවස්ථාවේදී ගැටලුව සරල කරන්නට පොදු සාධකයක් ඉවතර ගන්න අරන් ගැටලුව සරල කරන්නට අවස්ථාවක් ලැබිලා ඇති. ඉතින් මං 6x යොදාගෙන ගැටලුව හදන්නම්. එහෙමනම් ඔන්න මං පොදු හරය විදිහට 6x ලියාගෙන බලනවා 6x ට 6ව කීයක් තියෙනවද? එහෙම නැත්නම් 6x මනසින් බෙදනවා 6ෙන්. 6ට 6 සුළු වුණාම x. එහෙනම් ඉතිරි වෙනවන x පදයක්. අන්න ඒ x පදය ළවේ තියෙන x එක ගුණ වුණාම x වර්ගයක් වෙනවා. ඊළඟට ධන ලකුණ දාලා 3x තමා දැන් තියෙන එක්කනාගේ හරය. එතකොට 6x 3x ගෙන් බෙදුනහම ලැබෙනවා පිළිතුර කීයක්ද? දෙකක් කියලා. එහෙමනම් ළවේ තියෙන දෙකේ ඉලක්කම මොකද කරන්නට ඕන? ඔබ මේ අවස්ථාවේ දෙකෙන් ගුණ කරන්නට වෙනවා. එවිට පිළිතුර ලැබෙනවා කීයක්ද? 4ක් කියලා. එහෙමනම් මෙන්න මෙයා සරල කරපුවාම නැත්නම් මෙයා විසඳපුවාම ළවේ පවතිනවා x වර්ගයේ ධන 4ක්, හරයේ පවතිනවා 6x. මෙන්න මේ වෙලාවේ හරයේ පවතින 6ට ළවේ පවතින 4 සරල කරලා දාන්න පුළුවන්ද? හුඟක් ශිෂ්‍යෝ මෙන්න මේ ගැටලුව අපෙන් අහනවා. දැන් මෙතනදී x වර්ගයේ ළවේ පවතින x වර්ගයේ ධන 4 කියන්නේ තනි පදයක්. ඒක එක පදයක්. එහෙමනම් ඒ පදය තවත් සාධකයකින් කපනවා නම්, එහෙම නැත්නම් අපේ හුඟක් ශිෂ්‍යෝ කියන්නේ කපනවා කියලානේ, නැත්නම් මේක ඇත්තම කතාව සරල වෙනවා නම් පොදු සාධකයක් ඉවතට අරන්ම සරල කරන්නට ඕනේ. නැතුව මේ අවස්ථාවේ පවතින ළවේ පවතින 4ට 6 සුළු කරන්නට බෑ. ಗುಣ කිරීමක් තිබුණා නම් ඔබට අන්න ඒ අවස්ථාවේ පොදු සාධකයක් භාවිතයෙන් ඒ දෙන්න සරල කරන්නට තිබුණා. ඔන්න ඒක මම ටිකක් වැඩිපුර සාකච්ඡා කරේ අපේ ළමයි උතන ඔන්න ඔය වැරද්ද බහුලව සිදු කරන නිසා. එහෙමනම් ඊළඟ අවස්ථාව බලමු. ඊළඟ අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? රූපයේ දක්වා ඇති කේන්ද්‍රය O වූ වෘතයේ CD අනු 12cm වූ ජායකි. රූපයේ දක්වා ඇති කේන්ද්‍රය O වූ වෘතයේ CD අනු දිග 12ක් වූ ජායකි. CD ජාය මත x පිහිටා ඇත. ඔව්, රූප සටහනේ අපිට පේනවා x ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා y සහ d අතර. ජායට O සිට ඇඳ ඇති ලම්බය OY කියලත් මේගොල්ලෝ දත්තේ දීලා තියෙනවා. ඉතින් ඒ වගේම OY සමානයි 4 කියලා තියෙනවා. එහෙනම් මේ රූප සටහන මතම ඔබ ලකුණු කරලා නැත්නම් OY සමානයි 4cm කියලා ලකුණු කරගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක අපට පහසුවක් වෙනවා. ඒ වගේම DX සෙන්ටිමීටර 3ක් කියලා දීලා තියෙනවා. අපින් අහන්නේ OX කීයද කියලා. ඔබ දන්නවා මෙන්න මෙහෙම ප්‍රමේයයක් ඔබට මතකයේ තියෙන්නට ඕන. මොකද්ද? වෘතයක ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී CD ජාය නේද? CD ජායේ මධ්‍ය ලක්ෂය තමා Y. මොකද OY CDට ලම්බ නිසා. එහෙමනම් CD ගේ සම්පූර්ණ දිග 12 cm වන නිසා මට කියන්න පුළුවන් YD 6 cm. එහෙනම් YD 6 cm නම් මෙතන දත්තයක් දීලා තියෙනවා DX කීයද? 3ක් කියලා. එහෙමනම් YX වල දිග එනවා 6න් 3ක් අඩු වුණාම YX කීයද? 3යි. දැන් ඔබ බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. කවුද? OYX කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණය මේ වෙද්දී ඔබ දත්ත ලකුණු කරගෙන තියෙන්නට ඕන OY 4ක් සහ YX 3ක් කියලා. OY 4ක් සහ YX 3යි කියලා. ඉතින් ඔබට මතක් වෙන්නට ඕන ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නා විට ඉතිරි පාදයේ දිග හොයන්න නේද? අපේ ළමයි වැඩිපුරම බයින නේද භෞතික විද්‍යාඥයෙක්, ගණිතයේ ගණිතඥයෙක්. පයිතගරස් ප්‍රමේය මතක් වෙන්නට ඕන. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. කෙටියෙන් අපි එහෙමනේ මතක තියාගෙන ඉන්නේ. එහෙමනම් මේ වෙලාවේ අපට OX දිග තමා අහන්නේ. එයා තමා මේ ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ. එහෙමනම් මට ලියන්නට පුළුවන් OX වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. OX වර්ගය සමානයි 4 වර්ගය ධන 3 වර්ගය. එහෙමනම් OX වර්ගය සමානයි 4 වර්ගය 16යි 3 වර්ගය 9යි. 16යි 9යි එකතු වුණාම 25ක් වෙනවා. එහෙනම් OX වර්ගය සමානයි 25ක්. ඔබ දන්නවා වර්ගය සරල කරන්න, එහෙම නැත්නම් වර්ගය ඉවත් කරන්නට මොකද වර්ග මූලය දෙපසටම යොදනවා. වර්ග මූලය යොදද්දී සාමාන්‍යයෙන් ගණිතයේ හරිම ක්‍රමයේ තමා ධන හෝරින භාවිත කරන එක. දැන් මේක පයිතගරස් ප්‍රමේයයේදී අනිවාර්යෙන් අපි හොයන්නේ පාදයක දිග නිසා ධන හෝරින මෙම අවස්ථාවේ දැමීම අවශ්‍ය කරන්නේ. මොකද පාදයක දිගක් ඍණ වෙන්නට බැරි නිසා. එහෙමනම් මට ලියන්නට පුළුවන් දැන් මේ OX වර්ගය කියද 25ක් කියලා. එහෙමනම් වර්ගය නැති කරන්නට වර්ග මූල ලකුණ යොදමු. එවිට ලැබෙනවා x සමානයි වර්ග මූල 25යි. ඉතින් ඔබ දන්නවා වර්ග මූල 25 සුළු කරපුවාම කී දෙන්නේ 5ක් කියලා. එහෙමනම් මෙන්න මේ අවස්ථාවේ පිළිතුර OX සමානයි සෙන්ටිමීටර 5යි කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් දැන් ඊළඟ අවස්ථාව අපි බලමු. සමගාමී සමීකරණ දෙකක් තමා පේන්නට තියෙන්නේ. මොකද x සහ y වෙනත් විචල්‍යයන් දෙකක් දීලා සමීකරණ දෙකක් දෙනවා කියන්නේ සමගාමී සමීකරණ විසඳීමක් තමා තියෙන්නේ. දැන් අපි එහෙම හිතාගෙන ඉන්නේ. චුට්ටක් මම මතක් කරන්නම් සමගාමී සමීකරණ විසඳන්න මම ඔළුවේ මතක තියාගෙන ඉන්නේ මෙන්න මෙහෙම ක්‍රමයක්. සමගාමී සමීකරණ බහුල වශයෙන් විභාගයට අවස්ථා පහකින් ලැබෙනවා. එකක් තමා සංගුණක සමාන වෙලා ලකුණු සමාන වෙන අවස්ථාව. සමගාමී සමීකරණ දෙකේ එක් විචල්යක සංගුණක සමාන වෙලා ලකුණුත් සමානයි. ලකුණු කියන්නේ ධන දරින්නද කියන එක. අන්න ඒ වෙලාවේ ඔබට පුළුවන්කම ලැබෙනවා සංගුණක සමාන වී ලකුණුත් සමාන නම් සමීකරණ දෙක අඩු කරන්න. නවයේ වසරේදී මේ වගේ ගණන් කරේ. ඒ වගේම සංගුණක දෙක සමාන වෙලා ලකුණු වෙනස් නම් සමීකරණ දෙක මොකද කරන්න ඕන? එකතු කරන්නට ඕන. දැන් මේ කාරණා දෙකම අපි කරන්නේ මොකද්ද? එක් විචල්යක් ඉවත් කරගන්න. ඒ වගේම ඊළඟ අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? කිසිම විචල්යන් දෙකක සංගුණක සමාන නැහැ. අන්න ඒ අවස්ථාවේදී එක සමීකරණයක් හෝ සමීකරණ දෙකම සුදුසු සංඛ්‍යාවකින් ගුණ කරලා සංගුණක දෙක සමාන කරගන්නට ඕන. අන්න ඊට පස්සේ පුළුවන් කලින් ක්‍රම දෙකට ඒ දේ යොදාගෙන සමගාමී සමීකරණ විසඳන්න. තවත් එක විශේෂ අවස්ථාවක් හම්බෙනවා. මොකද්ද? x සමීකරණයක ඇති x ගේ හරි y ගේ හරි පදයක් පදයක අගයක් සම්පූර්ණයෙන්ම දෙවන අවස්ථාවට යොදන්න. ඒ කියන්නේ ආදේශ කරන්න එකෙහි අගය දෙකට යෙදීමෙන් කියලා හදන ක්‍රමයේ තියෙන්නේ. ඔන්න ඔබට අමතක නම් පොඩ්ඩක් ඔබගේ ආචාර්යවරයා ගණිත ආචාර්යවරයා මුණ ගැහෙන වෙලාවක පොඩ්ඩක් සාකච්ඡා කරන්න අන්න අර සර් කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මොකද්ද සර් මේ අවස්ථාව කියලා. මොකද මම දැක්කා මේ මෑත අතීතයේ අවස්ථා කීපයක සාමාන්‍ය පෙළට අන්නේ ඒ අවස්ථාවෙන් ගැටලු බොහොම ඉක්මනින් විසඳන්න පුළුවන් ගැටලු ලැබිලා තියෙන බව. එහෙමනම් හැබැයි මේ ගාන කියවගෙන යද්දී පුතේදුවේ බලන්නකො 4 x ඍණ 3 y සමානයි 12 පළවෙනි සමීකරණේ ලැබිලා තියෙනවා. ඒ වගේම 2 x ධන 9 y සමානයි ඍණ 6 කියලා ලැබිලා තියෙනවා. ඊළඟට ගාණි කියනවා මෙහෙම වේනම් සමීකරණ දෙක විසඳීමෙන් තොරව. එහෙමනම් මේ අවස්ථාවේ සමීකරණ දෙක විසඳලා නම් හරියන්නේ නැහැ. විසඳන්නේ නැතුව මේ ගැටලුව හදන්නට තියෙන්නේ. මොකද අපෙන් අහන්නේ x ගියාගේවත් y ගියාගේවත් වෙන වෙනම x ධන y ගියාගේ තියෙන්නේ. පුතේදී ඔබ හොඳට මතක තියාගන්න මේ ගණිත ක්‍රමයේදී එක්කෝ ඔබට සිද්ධ වෙනවා සමීකරණ දෙක එකතු කරන්න. එහෙම නැත්නම් සමීකරණ දෙක අඩු කරන්න. කිසිම වෙනසක් නැතුව. දැන් මේ අවස්ථා දෙකනේ යොදා ගන්නට වෙන්නේ. ඔබ බලන්නට ඕන මනසින් එකතු කරලා ලැබෙන x ගියාගේ සහ y ගියාගේ සමානාගයන් ලැබෙනවද කියලා එකතු කරපුවාම. එහෙම නැත්නම් එහෙම නැති අවස්ථාවක දෙන්න අඩු කරන්න අනිවාර්යයෙන්ම x ගේ සංගුණකයත් y ගේ සංගුණකයත් සමාන වෙන සමීකරණයක් ඒ අවස්ථාවේදී ලැබෙන්න ඕන. මේ අවස්ථාවේදී නම් මම මේ සමීකරණ දෙක එකතු කරනවා. එවිට ලැබෙනවා 4x සහ 2x එකතු වුනහම 6x විදිහටත් ඍණ 3y ට ධන 9y එකතු වුණා ධන 6y ලැබෙන්නේ. එහෙමනම් මෙවිට ඔබට පිළිතුර ලැබෙනවා දකුණු පසත් එකතු කරපුවාම ධන 12ට ඍණ 6ක් එකතු වුනහම ලැබෙන පිළිතුර කීයද ධන 6යි. එහෙමනම් දැන් ඔබට මේ සමීකරණ දෙක එකතු කළ විටම ලැබෙනවා 6x ධන 6y සමානයි 6යි. එහෙමනම් x ගේ සහ y ගේ සංගුණක දෙක සමානයි. අන්න එයා පොදු සාධකයක් විදිහට ඉවතර ගන්නට පුළුවන්. එහෙමනම් 6 ඉවතර ගත්තාම ඔබට ලියන්න පුළුවන් 6 වරහන් x ධන y සමානයි 6යි. දෙපසම අපට පුළුවන් 6ෙන් බෙදන්නට. දෙපසම 6ෙන් බෙදුනහම ඔබට පිළිතුර ලැබෙනවා x ධන y සමානයි කීයක් කියලාද? 1ක් කියලා. ඔන්න ඔය විදිහට අපට ඒ ගැටලුව විසඳන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් දැන් අද දවසේ අපට සාකච්ඡා කරන්න තියෙන අවසන් ගැටලුව. බලමු පොඩ්ඩක් ගැටලුව දිහාවට අවධානය යොමු කරලා. කියනවා ඒකාකාර හරස්කඩක් ඇති පතුලේ වර්ගඵලය වර්ග මීටර දෙකක් වූ ටැංකියක මීටරයක් උසට ජලය පිරීම සඳහා මිනිත්තු 40ක් ගත වේ. දැන් මේ අවස්ථාවේ ඔබට සිද්ධ වෙනවා මොකද්ද? අනිවාර්යයෙන්ම ධාරිතාවය හොයන්න ටැංකියේ. ටැංකියේ ධාරිතාවය කොහොමද? සාමාන්‍යයෙන් ඝනකාභ හැඩැති ටැංකියක පරිමාව, එහෙම නැත්නම් ධාරිතාව හොයන්න අපි භාවිත කරන සූත්‍රය තමා දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. නමුත් මේ වෙලාවේ දීලා තියෙන්නේ වර්ගඵලයක් දීලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා දිග ගුණ කිරීම පළල කියන්නේ වර්ගඵලය. අන්න ඒ නිසා පරිමාව සඳහා භාවිත කරන සූත්‍රය දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස කියන සූත්‍රයටම තව සූත්‍රයක් අපි මතක තියාගත්තට පාඩු වෙන්නේ නැහැ. එහෙනම් පරිමාව සමානයි, එහෙම නැත්නම් මේ අවස්ථාවේ ධාරිතාවය සමානයි, දිග ගුණ කිරීම පළල වෙනකොට වර්ගඵලය දෙනවා. එහෙමනම් වර්ගඵලයේ වාරයක් උස. වර්ගඵලය 2 වර්ග මීටර, එයා ගුණ කරනවා 1 මීටරකින්. ඉතින් ඔබ දන්නවා වර්ග මීටර මීටර එක ගුණ වුණාම ඝන මීටර. එහෙනම් ඝන මීටර දෙකක් තමයි මේ අවස්ථාවේ ලැබෙන්නේ. ඉතින් ඔබ දත්තයක් මතක තියාගන්නට ඕන, ඝන මීටරයක් කියන්නේ ලීටර 1000ක් වගේ. ඝන මීටරයක් කියන්නේ ලීටර 1000ක් බව. එහෙම නැත්නම් ඔබ මෙහෙම මේක ගණනය කරලා ගන්නත් පුළුවන්. ඝන මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100 දිග පළල උස වෙන දෙයක්. එහෙමනම් ඝනකයක්. එහෙමනම් අන්න එයාව ගුණ කරලා ඝන සෙන්ටිමීටර එන ගාන 1000 බෙදලා බලන්න ඔබට ලැබීවි ලීටර ගාන. මොකද වෙලාව යන නිසා කෙටියෙන් මං කිව්වේ. එහෙමනම් මේ අවස්ථාවේ ටැංකියේ ධාරිතාවයේ ඝන මීටර 2යි, ඝන මීටර 2 සමාන වෙනවා ලීටර 2000කට. මොකද ඝන මීටරයක් තුල ලීටර 1000ක් පවතින නිසා. එහෙමනම් අපට පුළුවන් ටැංකියේ ධාරිතාවයේ ලීටර 2000ක් හින්දා මෙන්න මේකේ අපි දන්නවා මොකද්ද? ටැංකියට ජලය ගලා එන වේගය නේද මිනිත්තුවට ලීටර වලින් අහන්නේ. එහෙමනම් මට ලියන්න පුළුවන් ජලය ගලා එන ශීඝ්‍රතාවය සමානයි මොකද්ද? ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. එහෙමනම් පරිමාව මේ වෙලාවේ 2000ක් වෙනවා. කාලය මිනිත්තු කීයද? 40ක්. ලීටර 2000 40න් බෙදපුවාම එහෙමනම් මේ අවස්ථාවේ මොකද්ද? ලවයේ පවතින්නේ 2000ක් ලීටර, හරේ පවතින්නේ 40ක් මිනිත්තු. එහෙමනම් මෙන්න මෙයා සරල කරපුවාම 2000ට 40 ඒවා කීයද? 50ක් පවතින්නේ. එහෙනම් 50යි උඩ පවතිනවා ලීටර, පහළ තියෙන මිනිත්තු නේද? හරේ තියෙන මිනිත්තු ලවයට ගෙනියද්දී අප දන්නවා දර්ශකය මාරු වෙනවා. එතකොට ලැබෙන්නේ මිනිත්තුවට. එහෙනම් මිනිත්තුවට ලීටර කීයද? 50ක් විදිහට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අද අපිට තිබුණු කාර්යපත්‍රිකා දෙකම දැන් සාකච්ඡා කරලා ඉවරයි. පොඩි දෙයක් මතක් කරන්නට ඕන. ඊළඟ සතියේ සාකච්ඡා කරන්නේ කාර්යපත්‍රිකා අංක 24. 24 කියන්නේ මොකද්ද? සංඛ්‍යානයේ ගැටලුවක්. ටිකක් දීර්ඝව කතා කරන්නට වෙන ගැටලුවන්නේ. ඉතින් පුතේදුවේ මේකට නම් ඔබගේ පෙර සූදානම ඉතාම වැදගත්. ඔබ මේ ගැටලුව ඔබට විසඳන්නට පුළුවන් ආකාර දෙකෙන්ම විසඳලා උත්තර ලියාගෙන ඊළඟ සතියේ, එහෙම නැත්නම් ඊළඟ දවසේ අපේ රජරට ගුරු ගෙදරත් එක්ක එකතු වෙන්න ඒක ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එහෙමනම් අපගේ කාලය නිමා වෙලා තියෙන නිසා අපි තවත් දවසක රජරට ගුරු ගෙදර ගණිත වැඩසටහනකින් හමු වෙමු. එතෙක් මගේ ආදරණීය දුවල පුතාලට සුභම සුභ කාලයක් වේවා. නිදුක් නිරෝගීව අධ්‍යාපන කටයුතු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.